අපේ මේ මස්සැසට ගෝචර නොවන බොහෝ දේවල් උන්වහන්සේගේ ඒ මහා ප්‍රඥාවට හසු වුණා. ඔබට මට බලපාන බොහෝ දේවල් උන්වහන්සේ කර්මය, කර්ම විපාක, මේ විඥාණය භවය පුරා ගමන් කරන ආකාරය උන්වහන්සේ අවබෝධ කරගත් අහමට අනුව අපට පැහැදිලි කර දුන්නා. ඉතින් මේ හිමිදිරි උදෑසන, මේ පින්බර උදෑසන සිරස FM පන්සිල් මළුවේදී ඔබත් මමත් මුණ ගැහෙනවා. අපි වාසනාවන්තයි. ධර්මය ගැන සාකච්ඡා කරන්නට, ධර්මයෙහි සමහරක් තැන් නැවත නැවත විමසන්නට සියලුම දෙනා එක්තැන් වෙන මේ මොහොත ඉතාමත් වාසනාවන්තයි. රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ අදත් ඔබට මෙම දහම් කරුණු ඔබ කෙරෙහි කරුණාවෙන් පැහැදිලි කරාවි. පන්සිල් මළුව. ගරු ස්වාමින් වහන්ස, සම්මෙත්‍ෘෂ්ටික පුද්ගලික බවට පත්වීම ඉතාමත් වාසනාවන්ත කාරණයක්. සම්මෙත්‍ෘෂ්ටික මෞකසක් ලබා ගන්න පුද්ගලයෙක් කළ යුතු කුසල කර්ම ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේද ස්වාමින් වහන්ස?
දැන් මේ ඕනෑම කෙනෙක් සද්ධාව තුල ජීවත් වුණොත්, තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වුණොත් අනිවාර්යෙන් මෙයාට ඊළඟ ජීවිතේ සම්මෙත්‍ෘෂ්ටික මෞකසක් තමයි ලැබෙන්නේ. දෙවියෙක් වුණත් සම්මෙත්‍ෘෂ්ටික දෙවියෙක් බවටයි පත් වෙන්නේ. තේරෙනවා? දැන් ඔබතුමිය මේ ජීවිතේ බෞද්ධයෙක් වුණේ අනිවාර්යෙන්ම ගිය ජීවිතේ ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙලා තියෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙච්ච නිසායි ඔබතුමියට මේ ජීවිතේ සම්මා දිට්ඨියට පත් වෙච්ච මව් කුස ලැබුණේ. යම් මේකින් ඔබ ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වුණේ නැත්නම් මේ ජීවිතේ අනිවාර්යෙන්ම මිත්‍යා දෘෂ්ටික මව් කුසකුයි, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් උනත් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් බවටයි පත් වෙන්නේ. එහෙනම් යම් කෙනෙක් මේ ජීවිතේදී තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වෙනවා නම් අනිවාර්යෙන් මෙයාට ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික මෞකුසක් ලැබෙන්නේ. ඒක හේතුඵල ධර්මය. දැන් අපි දන්න මහත්ෙක් හිටියා. ඒ මහත්තයා රජයේ රැකියාවක් කරපු මහත්ෙක්. එයාගේ දරුවෙක් පැවිදි කළත් හිටියා. මේ මහත්තයා තුල එක්තරා දෘෂ්ටියක් තිබුණානේ. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියන තැන. මේක වර්තමාන සමාජයේ සමහරුන් තුල තියෙන එක්තරා දෘෂ්ටියක්. මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේ මහත්තයා කවදාක්වත් කර්මය, කර්මඵල විශ්වාසයෙන් දානයක් දුන්නේ, සීලයක් ආරක්ෂා කළේ නැහැ. එයාගේ කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමම දරුවේ මතේ තමයි මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළ නැහැ නෝනා. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ආයුෂ, වර්ණය, සැපය, බලය කියලා මේ ගෙවල් දාන්නේ අතීතයේ රැස් කළා වූ කුසල් සංස්කාර. ඔබතුමිය යම් ආයුෂයක්, වර්ණයක්, සැපයක්, බලයක් කියලා දෙයක් ලබනවා නම්, ගෙවා දානවා නම්, ඒ ගෙවන ලබන ආයුෂ, වර්ණය, සැපය, බලය කියන්නේ ඔබ ගිය ජීවිතේ රැස් කළා වූ කුසල් සංස්කාර. ඒතර ඔබට අනාගතයේදීත් ඔබ සුගතිය ප්‍රාර්ථනා කරනවා නම්, සුගතියේදී මෙවැනි ජනප්‍රියභාවයන් ප්‍රාර්ථනා කරනවා නම්, ඔබ අනිවාර්යෙන්ම ඊට අදාළ කුසල් ධර්මයන් වඩන්න ඕනේ. එහෙම වැඩුවේ නැත්නම් ඔබ අනාගතයේදී හීනභාවයට, දීනභාවයට පත් වෙනවා. නමුත් මේ මහත්තයා මේ ධර්මයේ පිළිගත්තේ නැහැ. එයා පිළිගත්තේ මොකද්ද? මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා දැන් මේ මහත්තයා මෙහෙම ජීවත් වෙලා වයෝ වෘද්ධ වෙලා මැරෙනවා. මැරුණාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ සමාධියෙන් දකිනවා දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්තිය ලැබලා තියෙනවා. ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ බෞද්ධෙක් කියලා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ පෙර ජීවිතේ එයාගේ දරුවෙක් පැවිදි කරලා හිටියා කියලා. දැන් ඒ දරුවා ද්‍රවිඩ සංස්කෘතියට අයිති දරුවේ. ඒ කියන්නේ දැන් ආයිමත් කවදා හරි කල්යාණ මිත්‍රාශ්‍රයක් මුණ ගැහිලා සද්ධර්ම ශ්‍රවණයක් ලැබිලා ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන තාක්කල් ආයිමත් එයාට සම්මා දිට්ඨිය නැහැ. ඒ නිසා මේ ජීවිතේදී අපි සද්ධාවෙන් බැහැරුණොත් නොවනා අනිවාර්යෙන්ම ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික භාවයක් ලැබෙන්නේ. සද්ධාවෙන් බැහැර වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකීකරු ආකාරයෙන් ජීවිතයට ගලප ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ වාට වඩා බාහිර ආකාරයෙන් ධර්මයේ ජීවිතයට ගලප ගන්න. එහෙම ගලපගත්තොත් කවදාක්වත් අපිට නැවත ඊළඟ ජීවිතේ සම්මා දිට්ඨියට පත් වෙච්ච මෞකුසක් ලැබෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. ඒ නිසා අපි තමා තුලින් තමාම දකින්න ඕනේ එකක්, ඔබ මිනිසෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ ගිය ජීවිතේ මිනිසෙක් නැත්තම් දෙවියෙක්. සමහර මිනිස්සු ඉන්නවා සතරපායන් මතුවේ ණයත් ඉන්නවා. තේරුණාද? නමුත් ඒ සතරපායන් වලින් මතුවේ ණයට ඔබලා වෙන තැන් වලට සමාජය තුල එන්න බැහැ. ඒවා යම් යම් ඍණාත්මක ලක්ෂණ ඒගොල්ලන්ගේ ජීවිතවල තියෙනවා. නමුත් ඒ නිසා අනිවාර්යයෙන්ම තමා තුලින් තමා දක්ෂ වෙන්න ඕනේ දකින්න ඔබලා ගිය ජීවිතේ එක්කෝ දෙවියෙක් එක්කෝ මිනිස්සෙක්. ඒ දෙවියා මිනිසයා අනිවාර්යෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙච්ච දෙවියෙක් මිනිසෙක්. ඒයි හේතුඵල ධර්මයන් අනුවයි ඔබට මේ ජීවිතේ මේ බෞද්ධ ජීවිතේ ලැබුණේ. එහෙනම් මේ මොහොතේ සමාජය තුල යම් මැසවිල්ලක් තියෙනවා නම් බෞද්ධයාගේ ජනගහණය අඩු වෙනවායි කියන කාරණේ ඒ ජනගහණය අඩු වීමට කරන්න තියෙන එකම දේ යුද්ධ කිරීම නම් නෙමෙයි. ජනතාව තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ශක්තිමත් කිරීම. තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ශක්තිමත් කළොත් විතරයි නැවත ඒ අය මැරිලා තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන බෞද්ධ මව්කුසවල් වල උපත්ති ලබන්නේ.
කරු ස්වාමීන් වහන්ස, සතර අපායන් මිදුණු විගස මනුෂ්‍යත්වයේ ලැබූ සත්වයන් තුල දැකිය හැකි ගති ලක්ෂණ, ඍණාත්මක ලක්ෂණ ඔබ වහන්සේ කොහොමද දහමට අනුව අපට පැහැදිලි කර දෙන්නේ?
ඍණාත්මක ලක්ෂණ නොවන සමහර අය ඉන්නවා බොහොම විකෘතීන් තුල මනුෂ්‍ය ජීවිතය ලබනවා. එහෙම නැත්නම් බොහොම දුර්වල මන්දබුද්ධික භාවයන් තුල ජීවිත ලබනවා. එහෙම නැත්නම් පෙර ජීවිතේ ලැබුණා වූ දේ ආభాෂයන් ඒගොල්ලන්ට තියෙනවා. එක මහත්යක් ඉන්නවා, එයා පෙර ජීවිතේ අලියෙක්. නමුත් දැන් හුඟක් වෙලාවට ඔය ගෙවල් ආශ්‍රිතව ඇති කරන සමහරු සත්තු ඉන්නවනේ. සමහර සත්තු කියන්නේ බල්ල පූස නෙමෙයි, ඔය අලි හරක් වගේ සත්තුන්ට නැවත මිනිස්සෙක් වීමේ තත්ත්වය සමහර තැන්වලදී තියෙනවා. විශේෂයෙන්ම දේවාල ආශ්‍රිතව ඇති කරන අලි ඉන්නවා, පන්සල් ආශ්‍රිතව ඇති කරන අලි ඉන්නවා. ඒ වගේම ඔය ඇත්තතුරු සෙවනේ මිනිස්යාගෙන් කිරිබීලා වැඩන අලි ඉන්නවනේ. දැන් ඇත්තතුරු සෙවනේ අලි පැටවු ඉන්නවා. ඒගොල්ලන්ට ඒ අම්මා තාත්තා හැටියට එයා දකින්නේ එයාට කිරිපෝන කෙනා. එතකොට අලි පැටව සාමාන්‍ය ළමා වයසේදී මැරුණොත් ඒගොල්ලන් අර කිරිපෝන කෙනාව තමයි මිනිස්යාව තමයි උපාදානය කරගන්නේ. එතකොට එහෙම වෙලා ඒ පුංචි අලි පැටව මිනිස්යෝ වෙලා ඉපදුන දරුවෝ ඉන්නවා. තේරුණාද? ඒ වගේම එක මහත්යෙක් ඉන්නවා. ඒ මහත්යා ප්‍රභු මහත්යෙක්. ඒ මහත්යා මේ බොහොම කීකරු කෙනෙක්. නමුත් කොච්චර කීකරුණත් එයාට හොඳ ශක්තිමත් පෞරුෂත්වයක් තියෙනවා. ඒ ශක්තිමත් පෞරුෂත්වයේ කීකරුභාවයේ තිබ්බා වගේම කේන්ති ගිය වෙලාවට එයා හරිම දරුණුයි. එතකොට ඒ මහත්යාගේ පෙර ජීවිතේ විමර්ශනය කරලා බලද්දී එයා මේ දේවාල ආශ්‍රිතව හැදුනා වූ අලියෙක්. එතකොට මේ දේවාල ආශ්‍රිතව අලි හැදෙනකොට ඒගොල්ලෝ නිතරම පෙරහැරවල් වලට සම්බන්ධ වෙනවා, ධාතුන් වහන්සේලා වඩම්මනවා, දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු සාදුකාර දෙනවා. හැමදාම උදේට දේවාලයට බුදුරජාණන් වහන්සේට, බෝධින් වහන්සේට, චෛත්‍ය රජන් වහන්සේට වන්දනෝ. මේ හේතුන් නිසා මැරෙන වෙලාවේ එයා මනුස්ස චිත්තය සකස් කරගන්න, මනුෂ්‍ය ලෝකයේ කිරී උපාදාන. එමය අලි ජීවිතයේ ඉඳලා මේ ජීවිතේ මනුෂ්‍ය ජීවිත ලැබනවා. නමුත් ලබද්දී එයාට අර අලියාගේ තියෙනා වූ ගති ලක්ෂණ පහළ වෙනවා. කීකරුභාවයේ තියෙනවා. නමුත් කේන්ති ගිය වෙලාවට එයා බොහොම දරුණු වෙනවා. ඒ වගේම තව මහත්යෙක් ඉන්නවා, එයා පෙර ජීවිතේ හරකෙක්. ඉතින් එයා හරකෙක් කියන්නේ එයා මේ ගයක් ආශ්‍රිතව හැදුවා වූ පිරිමි සතෙක්. පිරිමි සත්තු ඉන්නවා. දැන් ඉස්සර කරත්ත බඳින හරක් හිටියා ගෙවල් වල. ඒ කරත්ත බඳින හරකාට ඒ ගෙදර ස්වාමියා දරුවෙකුට වගේ ආදරේ. කරත්තේ බැඳලා හවස ගෙනල්ලා ගිහිලා මේ කකුල් උණු වතුරෙන් තවන මිනිස්සු එච්චර හිටියා. තමන්ගේ බත් පිගානෙන් බත් කටක් දෙන මිනිස්සු හිටියා. ඇඟේ පතේ තෙල් ගාන මිනිස්සු හිටියා. ඉතින් ඒ වගේ දැඩි ආකාරයෙන් ලෙන්ගතුව උපාදානය කරගත්ත තැනදී ඒ හරකා මැරෙන වෙලාවේ නැවත මිනිස්සෙක් වෙලා උපත්ති ලැබලා තියෙනවා. එයා මැරෙන වෙලාවේ අර මිනිස්යා කෙරේ උපාදානය සකස් කරගත්. එතකොට ඒ උපාදානයට අදාළව එයා මිනිස් ලෝකෙ ඉපදුනවා. නමුත් නෝන ඒ මහත්යා කරන තරමක් කරන්නේ වැරදි වැඩ. තේරෙනවද? කරන තරමක් කරන්නේ වැරදි වැඩ. අපි කිව්වොත් දැන් කෙනෙක් ගිහිල්ලා කේතලේ වතුරයක තියෙනවා. එයා ඒ උණු වතුරෙන්ම නා ගන්නවා. පිටුනාට පස්සේ දැන් උණු වතුර කියලා. ඒ කියන්නේ ඒ තරම්ම අපි කියන්නේ අර ගොන් වැඩ කියලා. ඒ වගේ එයාට ඒ චරිත ලක්ෂණ තියෙනවා නෝන. එයාගේ ජීවිතේ ගත්ත තීන්දුව ගොඩක් තියෙනවා. නමුත් ඒ හැම තීන්දුවක්ම වැරදි. එයාම පස්සේ කල්පනා කරනවා ඇයි මම මේ තීන්දුව ගත්තේ කියලා. ඒ කියන්නේ අතීතයේ තිබ්බා වූයේ ස්වභාවයන්, සංස්කාරයන්ගේ ස්වභාවයන් එයාට මේ ජීවිතේ බලපානවා. එවැනි තැන්වල උපදින ඇයට ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ওই പ്രേත ලෝකයේ වගේ තැන්වල ඉපදුන ඇයට යම් යම් දුර්වල, ගොඩාක් දුර්වල ලක්ෂණ තියෙනවා.
අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී මෙම දහම් කරුණු ඔබට පැහැදිලි කරන්නේ රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ. කරු ස්වාමින් වහන්ස, ඊටමත් ලාබාලවියේ පසුවන දරුවෝ තමන්ගේ දිවි තොර කරගන්නවා. ස්වාමින් වහන්ස, කෙනෙක් ලබාගත් මනුෂ්‍යත්වයේ වටිනාකම මේ ආකාරයට තමන්ට හිතූ විට දිවි තොර කර ගැනීම, එහි විපාක පිළිබඳව ඔබ වහන්සේ ධර්මයට අනුව අපට පැහැදිලි කරන්නේ කොහොමද ස්වාමින් වහන්සේ?
මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරලා අපි කවදා හරි දවසක බලාපොරොත්තු වෙන්නේ නෝන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන ගමනේදී අපි අවසානම අවබෝධ කරන්නේ රහත් භාවය කියන උත්තරීතර තැන. කවදා හරි ඔබතුමිය භික්ෂුණී රාසනය තුළ ගිහිලා රහත් භාවයට පත් වුණත් මම රහත් භාවයට පත් වුණත් නෝන කවදා හරි රහත් භාවය අවබෝධ කරන්න නම් ජීවිතේ මරණයට දාන්න වෙනවා නෝන. ජීවිතේ මරණයට දානවා කියන්නේ නෝන රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙන්න ඕන. වේදනාව, සංඥාව, චේතනාව, විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙන්න ඕන. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතයේ මරණයට වැටෙද්දී තමයි කවදා හරි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. එතනදී අපි ජීවිතයේ මරණයට දාන දක්ෂ නැත්නම් කවදාකවත් යන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අපි එවල ජීවිතේ මරණයට දාන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්. එයාට ඒ මොහොතේ අචල විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතේ මරණයට දාන මොහොතේම එයා ධර්මයේ අවබෝධයන් තුලින් සම්බන්ධ වෙනවා කියන විශ්වාසය. ඒක ධර්ම මාර්ගය තුල අරහත්ාංගික මාර්ගය තුල සකස් කරන්නා වූ විශ්වාසයක් නෝන. නමුත් ඒ වෙලාවේ ඒ කෙනා ජීවිතේ මරණයට දාන්නේ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් සියල්ලම අත්හැරලා එයා ජීවිතේ මරණයට දාන වෙලාවේ නිවන පිළිබඳවත් එයාට ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් තියෙන්න බෑ නෝන. එයාට නිවන පිළිබඳව හෝ ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් සකස් වෙනවා නම් කවදාක්වත් ජීවිතේ මරණයට දාන කාරණේ අර්ථයක් ගෙන්නේ නැහැ. මොකද එයා එතන යම් පංච උපාදානස්කන්ධේ නිත්‍යභාවයෙන් ගැනීමක් එතන තියෙනවා. එහෙනම් කවදා හරි නෝන අපි මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා චතුරාර්ය සත්‍ය අවබෝධය කරනවා කියන්නේ අපි අනිවාර්යෙන්ම වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් ජීවිතේ මරණයට දාන්න ඕන. නමුත් සියදිවි නසා ගැනීම කියන්නේ එහෙම කාරණයක් නෙමෙයි නෝන. සියදිවි නසා ගැනීම කියන්නේ ඇලීම් ගැටීම් වලින් බර වුණා වූ සිද්ධියක්. ඇලීම් ගැටීම් වලින් සම්බන්ධ වුණා වූ දෙයක් සියදිවි නසා ගන්න. දැන් අපි දන්න එක දරුවෙක් හිටියා. ඒ දරුවාගේ වයස අවුරුදු 15යි නෝන. එයා ඈත ගම්මානයක ජීවත් වුණ දරුවෙක්. මේ දරුවාගේ තාත්තා පුංචි කාලෙම කිරිබොන වයසේදීම තාත්තා නැති වෙනවා. කිරිබෝන ආයසෙන් තාත්තා නැති වුණාට පස්සේ දැන් අම්මා තමයි මේ දරුව රැකබලාගන්නේ. මේම රැකබලාගෙන පාසල් යවලා දැන් මෙයාට තව අයියා කෙනෙකුත් ඉන්නවා. අවුරුදු 14 වෙනකොට අම්මත් විදේශගත වෙනවා මැද පෙරදිග රටකට. දැන් ගෑනු දරුවා ඉන්නේ ආච්චි ළඟ දරුවෝ දෙන්න. දැන් මේ ගෑනු දරුවා පාසල් යනවා. දැන් පාසල් යද්දී මේ ගෑනු දරුවාට දැන් කිරිබෝන වයසේදීම තාත්තත් නැතිව යනවා. පියසෙනහසත් නැහැ. අවුරුදු 14 වයස වෙනකොට අම්මත් නැතිව යනවා. ඒ කියන්නේ මවුසෙනහසත් නේ. දැන් මේ දරුවා හැදෙන්නේ ආච්චි ළඟ. නමුත් දැන් මෙහෙම මේ දරුවාට තියෙන තනිකම නිසාම, ඒ කියන්නේ ආදරයක් නොමැතිකම නිසාම මේ දරුවා පන්තියේ ඉන්න දරුවෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා. පිරිමි දරුවෙක් එක්ක. නමුත් මේ පන්තියේ ඉන්න පිරිමි දරුවා ඒ ගමේ ඉන්න ටිකක් වැදගත් දරුවෙක්. ඒ වැදගත් දරුවාගේ දෙමාපියන් ඥාතීන් මේ සම්බන්ධය දැනගත්තට පස්සේ මේ රට ඉන්න කෙනෙක් මෙයා මේ මැද පෙරදිග ගෘහ සේවිකාවක් මේ දුප්පත් කෙනෙක් කියලා මේ හේතුන් නිසා සහ ළමයාගේ ළමා වයස නිසා මේකට දැඩි විදිහට විරුද්ධ වෙනවා. මේ පිරිමි ළමයා තීරණය කරනවා මම වසබීල මැරෙනවා කියලා. එයා වසබීල මැරෙනවා නෝනා. මේ පිරිමි ළමයා මැරුණාට පස්සේ දැන් මේ ගෑනු දරුවාට ගමේ ඉන්න බෑ. මොකද එකක් මේ ගෑනු දරුවා දුප්පත් කෙනෙක්. ආච්චිගේ රැකවරණය විතරයි තියෙන්නේ. අර පවුලේ අය ශක්තිමත්. අර ශක්තිමත් පවුලේ අය මේ දරුවාට දැඩි ආකාරයෙන් චෝදනා කරනවා. ඉස්කෝලේ ගියත් ඉස්කෝලේ අය චෝදනා කරනවා. ඔබ නිසායි අපේ පුතා මැරුණේ කියලා. දැන් මේ දරුවාට මේ චෝදනාව තවදුරටත් දරන්න බෑ. මොකද එයාට කල්යාණ මිත්‍රාශ්‍රයකුත් නැහැ. අම්මා තාත්තත් නැහැ. ආච්චිට මේවා තේරෙන්නෙත් නැහැ. ඒ නිසා මේ දරුවා දැඩි පීඩණයෙන් ජීවත් වෙනවා. පීඩණයෙන් ජීවත් වෙනකොට දැන් මෙයාට රෑට හීනෙන් පේනවා මෙයාගේ මැරිච්ච පෙම්වතා. පාසල් දරුවා රෑට සුදුසරමක් කමිසයක් ඇඳලා එයා ඉස්සරහට ඇවිල්ලා කියනවා එයාගේ ලෝකෙට එන්න කියලා අඬ ගහනවා. මේම හැමදාම මෙයාට මේක පේනවා. මෙයා මේ ඒ මැරිච්ච කෙනා ඇවිල්ලා අඬ ගහනවා නෙමෙයි. මේ දරුවාගේම හිතේ තියෙන මනෝවිකාරයන් තමයි මේ මතු කරලා පෙන්නන්නේ. එහෙම වෙනකොට දැන් මෙයාට ඉස්කෝලේ ගෑමත් නතර වෙනවා. මොකද යන්න බෑ, චෝදනා කරනවා මිනිස්සු. දැන් අවසානයේ මේ දරුවා තීරණය කරනවා මමත් සියදිවි නසා ගන්නවා කියලා. මෙහෙම තීරණය කරලා මෙයා එක්තරා මොහොතක දැන් එයාගේ මහගෙදෙට්ට වහලා තියෙන ආච්චි ගෙදරින් ඉන්නේ මහගෙදෙට්ට එනවා හවසක. ඇවිල්ලා එයා මේසේ උඩ පුටුවක් තියලා වාඩි වෙලා පෑනකින් ලස්සන ලියුමක් ලියලා තිනවා. ඒ ලියුමේ ලියනවා මට තවදුරටත් මේ සමාජ ජීවත් වෙන්න බෑ. මම නොකලා වූ වරදකට මට මිනිස්සුයෝ අප්‍රමාණ චෝදනා කරනවා. ඒ නිසා මගේ පෙම්වතා මට රෑට ඇවිල්ලා හීනෙන් එයාගේ ලෝකෙට එන්න කියලා අඬ ගහනවා. ඒ නිසා මං එයාගේ ලෝකෙට යනවා. මගේ මරණයට කවුරුත් වග කියන්න ඕනේ නැහැ කියලා ලියලා එයා කියනවා මම මැරුණාට පස්සේ මගේ දේහය දෙපැත්තේ මිනි පෙට්ටිය දෙපැත්තේ සුදු මල් වට්ටි දෙකක් තියන්න. එකක් මට, එකක් මගේ පෙම්වතාට. මම මැරිලා ගිහිල්ලා සුසාන භූමියේ වැල්ලුවට පස්සේ සුදු මල් ගස් දෙකක් හිටවන්න. එකක් මට, එකක් මගේ පෙම්වතාට. දැන් මෙහෙම හරි ලස්සනට මෙයා මේ ලියුම ලියනවා. මෙච්චර ලස්සනට හොඳ සංගමයෙන් ලියුම ලියලා, ලියුම වහලා, ලියුම මේසේ උඩ තියලා දැන් මෙයා බාල්කෙට ලනුව දා ගන්නවා. බාල්ගෙට ලනුව දාලා තොණ්ඩුවත් බැඳලා දැන් මේ හරිම කැමැත්තෙන් මේ සියල්ල කරන්නේ. කොතනකවත් එයාට නෑ මම මැරෙන්නේ නෑ කියලා චිත්තයක් නෑ. එකක් අර පැත්තෙන් සමාජයෙන් පීඩනයක් එනවා, අර පැත්තෙන් පෙම්වතා පිළිබඳ උපාදානයක් එනවා. දැන් මේ දෙක දරාගෙනයි, මේ ඇලීම ගැටීම කියන දෙක ජීවිතය තුළ දරාගෙනයි දැන් මෙයා තොණ්ඩුව බඳින්නේ. බෙල්ලටත් තොණ්ඩුව දාගන්නවා කැමැත්තෙන්. දාලා මෙයා දැන් මේසෙට පයින් ගහනවා. ඉඳ හිටගෙන ඉති මේසෙට පයින් ගහනවා. දැන් මේසෙට පයින් ගැහුවට පස්සේ මෙයා තොණ්ඩුවට හිර වෙනවා. නමුත් වයස අවුරුදු 15යි. ඇඟ බරක් නැහැ. ඒ නිසා තොණ්ඩුවට බෙල්ල හිර වුණ ගමන් බෙල්ල කැඩිලා ගිහලා යා මැරෙන්නේ නැහැ. මැරෙන්නේ යා දැන් දඟලනවා. නමුත් මේ දඟලන වෙලාව තමයි නෝනා මෙතන තියෙන බරපතලම වෙලාව. දැන් මේ මරණය උදෙසා දඟන වෙලාවේ දැන් යා මැරෙන්න කැමති නැහැ. දැන් මෙච්චර වෙලා යා මැරෙන්න කැමැත්තෙන් හිටියේ. නමුත් අර උගුරු දණ්ඩ දාලා අරක කැඩිලා කැඩෙන්නේ නැතුව යා මරණීය වේදනාවෙන් දඟලනකොට දැන් යාට වෙන ගැලවෙන්නේ නැහැ. නමුත් ගැලවෙන්න දැන් ක්‍රමයක් නැහැ. එයා දඟල 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 අන්තිමට මැරෙන්නේ එයා කෙරෙහි මෙයා ඇති කරගන්නා උදේශයෙන්. මේ ලෝකේ බලවත්ම ද්වේෂය තමයි නෝනා තමා තමා කෙරෙහි ඇති කරගන්නා උදේශය. දැන් එයාට ලෝකය පිළිබඳ නෙමේ ද්වේෂය සකස් වෙන්නේ. තමා කෙරෙහි ඇයි මම මේ මෝඩ වැඩේ කරගත්තේ කියන කාරණේ. මෙහෙම විඳලා මෙයා එල්ලිලාම මැරෙනවා නෝනා. දැන් මැරුණාට පස්සේ දැන් ඕනම කෙනෙක් දැන් ඇවිල්ලා දැන් බලන්න ඇතිනේ. ලස්සන ලියුමක් තියෙනවා, සුදු මල් වට්ටි ගැන ලියලා තියෙනවා, සුදු මල් ගස් ගැන ලියලා තියෙනවා, සංගමයෙන් ලියලා තියෙනවා. දැන් මෙහෙම ලියුමක් දැක්කහම මේ වගේ අවුරුදු 15 අහිංසක ගෑනු දරුවෙක් එල්ලා මැරුණා කියලා දැක්කහම අනේ අපි සාදු සාදු කියන්නේ. මේ ළමයා නම් අහිංසක ළමෙක්, මේ ළමයා නම් අනේ සතර පායකට යන්න නැතුව ඇති, දෙවියෙක් මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ නැති කියලා. එහෙම තමයි අපි දකින්නේ. නමුත් මොන අපි දන්න ස්වාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා මේ මැරිච්ච දරුවා මරණින් පස්සේ කොහෙද උප්පත්තිය ලැබලා තියෙන්නේ කියලා. එතකොට ඒ ස්වාමින්වහන්සේ උතුම් සමාධියෙන් දකින්න ඕනා ප්‍රභාෂර ගිනි ජාලාවක්. ඒ ප්‍රභාෂර ගිනි ජාලාවේ ගින්න තැඹිලිම තැඹිලි පාටයි. ඒ තැඹිලි පාට ගින්නේ නෝනා කොතනකවත් කළු පාට ලපයක්වත් නැහැ. අලු ටිකක්, අඟුරු කෑල්ලක් මුකුත්ම නැහැ. ඒක හරියට පෙරාපු ගින්දරක්. අපි කියමු පෙරාපු ගින්දරක් කියලා. ඒ වගේ තනි තැඹිලි පාටෙන් ප්‍රභාෂර ගින්දරක්. ඒ කියන්නේ මේ ගෑනු දරුවා අර ගිනි නිරයේ උප්පත්තිය සකස් කරගෙන. ඒ කියන්නේ නිරේ භයානකම තැන. ඇයි ඒ නිරේ භයානකම තැනට යාපත් උනේ? තමා කෙරෙහි සකස් කරගත්තා වූ ද්වේෂය නිසායි එයා එතෙන්ටපත් උනේ. ඊට පස්සේ ස්වාමින්වහන්සේ හොයලා බලලා තියෙනවා මේ ගෑනු දරුවාට වයස අවුරුදු 15යි. වයස අවුරුදු 15 දැන් මේ දරුවාට දැඩි ආකාරයෙන් අකාරුණික භාවයන් සිද්ධ වුණා. එකක් කිරිබොන වයසේදීම තාත්තා මැරෙනවා. ඊට පස්සේ අම්මාගේ සෙනෙහසත් අවුරුදු 14 වෙනකොට අහිමි වෙනවා. ඊට පස්සේ ආදරය සොයාගෙන ගිය පිරිමි දරුවාත් වහබීලා මැරෙනවා. අවසානයේ මේ දරුවාටත් වහබොන්න ඕනේ, මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා. එනම් බරපතල වූ අකුසලයන් ජීවිතේ පටන් ගන්නේ ඉඳන්ම ක්‍රියාත්මක භාවයට පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි දුප්පත් පවුලකයි උප්පත්තිය ලබන්නේ. එහෙමනම් මේ අවුරුදු 15 තුල මේසා දරුණු අකුසලයක් වෙන්න, එයා තුලින් අකුසල් සකස් වෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ස්වාමින්වහන්සේ අරමුණු කළ බල්ලා තියෙනවා ඒ ළමයාගේ පෙර ජීවිතේ කවරෙක්ද කියලා. එතකොට ඒ ස්වාමින්වහන්සේ දකිනවලු එයා පෙර ජීවිතේ මේ භූත ස්වභාවයේ සත්වෙක්. දැන් භූත ස්වභාවයේ සත්වෙක් කියන්නේ නෝන දැන් යමෙක් මැරෙන වෙලාවේ අපි කියමු එක පාට ෂණයෙන් දියේ ගිලිලා මැරුණොත්, නැත්නම් ෂණයෙන් බෝම්බයක් පිපිරලා මැරුණොත්, නැත්නම් රාත්‍රියේ තද නිින්දෙන් මැරුණොත්, නැත්නම් මුකුත් නොතේන ළමා කාලේ මැරුණොත් ඒ මැරෙන කෙනා නෝන භූත ස්වභාවයේ සත්වෙක් වෙනා උප්පත්තිය ලබනවා. භූත ස්වභාවයේ සත්වයා කියන්නේ දැන් පෙරේතයා, යක්ෂයා ඉන්නේ කකුල බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයා නෝන පාවි පාවි ඉන්නේ. එයාට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස තියෙනවා. ඒවා බාහිර රූපත් එක්ක පස්සේ වෙලා පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඒක භවයේ උපතක්. මේකට තමයි ඔය සමහරු අන්තර්භවයක් කියලා කියන්නේ. අන්තර්භවයක් කියලා දෙයක් බුදුදහමේ නෑ නෝනා. මේතන මේ ජාතියක් උපතක්. තේන්න මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් සකස් වුණේ නෑ. භූත ස්වභාවයේ සත්වෙක් හැටියට උප්පත්තිය ලැබෙනවා. මේ භූත ස්වභාවයේ සත්වයාට තමයි නෝන මේ පාංශකූල පින්කම හත් දවසේ පින්කම වටින්නේ. මේ භූත ස්වභාවයෙන් කැරකි කැරකි ඉන්න කෙනා යාගේ නිවස ආශ්‍රිතව තමයි කැරකෙන්නේ. ඒතොර මේ කැරකි කැරකි ඉන්න කෙනාට තමයි පාංශකූල පින්කම සහ හත් දවසේ පින්කම වටින්නේ. ඒකයි මැරුණ කෙනෙකුට ශක්තිමත් ආකාරයෙන් පාංශකූලයේ හත් දවසේ පින්කම දෙන්න වෙනවා. මොකද අර වගේ භූත ස්වභාවයේ සත්වෙක් ඉන්නවා නම් එයා පාංශකූල පින්කමෙන් හත් දවසේ පින්කමෙන් පින ශක්තිමත් කරගෙන ශක්තිමත් ප්‍රතිසන්දියකට ඊළඟට යනවා. නමුත් දැන් මේ දරුවා බලද්දි මේ දරුවා ගිය ජීවිතේ මේ පාවි පාවි ඉන්න බෝනික් එක් වගේ පුංචි දරුවේ. එහෙනම් එවැනි කෙනෙක් genuත් බරපතල අකුසලයක් වෙන්න බෑ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බලලා තිනවා මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට උන්වහන්සේ දකිනවා අවුරුදු 6 වගේ වයසේදී ගෑනු දරුවෙක් වෙලා අවුරුදු 6 දිවා ගියා මැරලා යනවා. ඒ කියන්නේ අඩු ආයුෂෙන් මැරෙනවා. දැන් උන් හොඳට ගලප ගන්න ඕනේ. මෙයා අඩු ආයුෂෙන් මැරුණා. අඩු ආයුෂෙන් මැරුණ නිසායි භූත ස්වභාවයේ සත්වෙක් කියලා ඉපදුනේ. මොකද මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල කුසල චිත්තයක් සකස්ුනේ නැහැ. එහෙනම් දැන් එයා අඩු ආයුෂෙන් මැරුණා නම් මොකද හේතු වෙන්න ඕනේ? ගිය ජීවිතේ එයා ප්‍රාණඝාතයක් නැත්නම් සත්ව හිංසාවක් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බල්ලා තිනවා මේ අවුරුදු 6 ළමයාගිනුත් ඔච්චර බලවත් අකුසලයක් වෙන්න බැහැ. එහෙනම් මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකිනවා තරුණ අම්මා කෙනෙක් එයාගේ අතින්ම මේ යාගේ කුසේ ඉන්න දරුවාව ගබ්සා කරනවා. තේනවාද? මේ බඩ මිරිකිමින් මිරිකිමින් ස්වාමීන් වහන්සේ දකිනවා ඒකෙන් ස්වාමීන් වහන්සේ හඳුනගන්නේ එයා ගබ්සාවක් සිද්ධ කළා කියලා. එහෙනම් බලන්න මේ තුන්වෙනි ආත්මභාවයේදී ස්ත්‍රීත්වයක් ලැබලා තමාගේ කුසේ ඇති වුණා වූ දරුවා ගබ්සා කරනවා. ඒ ගබ්සා කිරීමේ ප්‍රාණඝාත අකුසලයේ නිසා එයා ඊළඟ ජීවිතයේදී අවුරුදු 7 වගේ දැරියක් වෙලා අඩු ආයුෂෙන් මැරලා යනවා. ඒ අවුරුදු 7 දැරිය මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් යාර සකස් වෙන්නේ නැහැ. ඒ නිසා යා භූත ස්වභාවයේ සත්වයේ කැඩියට උපදිනවා. භූත ස්වභාවයේ සත්වයාට ඒ ජීවිතයයි පින් දුන්නට පස්සේ ඒ පිනෙන් මේ ගෑනු දරුවා අර දුප්පත් පැලේ උප්පත්තිය ලබනවා. උප්පත්තිය ලබනකොටම එයා ආත්ම භාව තුනකට ඉස්සෙල්ලා ගබ්සාව තුල සිද්ධ කළා වූ ප්‍රාණඝාත අකුසලයේ නිසා පුංචි කාලෙදිම තාත්තගේ රැකවරණය අහිමි වෙනවා. මොකද මේ තාත්තගේ ආදරය ලබන්න ලෝකෙට බිහි වෙන්න ඉන දරුවෙක් තමයි ආ මරලා දැම්මේ නේද? ඒ විපාකය නිසා ආත්ම භාව තුනකට පස්සේ ඉපදෙලා කිරිබොන වයසෙම තාත්තා අහිමි වෙනවා. අවුරුදු 14 වෙනකොට අම්මාගේ සෙනෙහසත් නැති වෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ පෙම්වතා, පෙම්වතත් වහබීලා මැරෙනවා. අවසානයේ මෙයාටත් සිත සකස් වෙනවා මමත් සියදි නසා ගන්නවා කියලා. අවසානයේ සියදි විනාසාගත්තට පස්සේ ආ වැටුනේ කොතෙන්ටද? ගිනි නිරේට. එනම් බලන්න සියදිවි නසා ගන්නවා කියන කාරණය මේ ලෝකේ තියෙන භයානකම අනතුරු සකස් කරලා දෙන සිද්ධියක්. ඒ නිසා යමෙක් සියදිවි නසා ගන්නවා නම් කිසිම දායකයාට සුගතියක් කියන තැන නම් දොර ඇරෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ජීවිතේ අපි ඉදිරියට එන හිත වේදනාවක් නිසා, ප්‍රශ්නයක් නිසා, බාධකයක් නිසා, බලාපොරොත්තු කඩවීමක් නිසා අපි සියදිවි නසා ගන්නවා නම් අපි මීටත් වඩා ගැඹුරු අන්ත වූ දුකකටයි පැටෙන්නේ. එනිසා ඕනෑම කෙනෙක් සියදිවි නසා ගන්න හිතක් සකස් වෙනවා නම් තමා තුලින් දකින්න ඕනේ මේ සකස් වෙන්නේ අකුසල් විපාකයක ඵලයක්. මේ ලෝකේ කාට වුණත් හිතෙනවා නම් සිවිදි නසා ගන්න අනිවාර්යෙන් මෙයා පෙර සංසාරේ ප්‍රාණඝාත අකුසල් කරලා තියෙනවමයි. ඒ විපාකයන් නිසා එයාට සිවිදි නසා ගන්න කියලා හිත සකස් වෙනවා. එහෙනම් සියදිවි නසා ගන්න කියන හිතක් සකස් වෙද්දී මෙයා දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක්, අකුසල් චිත්තයක් එන්නේ කියලා. දකිමින් ඒ අකුසල් චිත්තය කල්යාණ මිත්‍රාශ්‍රය තුලින්, සද්ධර්ම ශ්‍රවණය තුලින් පරාජය කරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද අර පුංචි ගෑනු ළමයාට කල්යාණ මිත්‍රාශ්‍රයක් තිබ්බේ නැහැ. ආච්චි විතරයි හිටියේ. වෙන දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසාට මෙයාට මේක ගලප ගන්න මාර්ගයක් තිබ්බේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න. ඔබට මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා නම්, එහෙම නැත්නම් දිවි නසා ගන්න ඕනේ කියන චිත්තයක් සකස් වෙනවා නම් හැම වෙලාවම තමාට වඩා දැනුමෙන්, තේරුමෙන් ඉහළ කෙනෙක් එක්ක ටිකක් සාකච්ඡා කරන්න. මොකද තමා මට්ටමේ ඉන්න කෙනෙක්වත් අවමශයෙන් සාකච්ඡා කරන්න. තමාට වඩා පල්ලෙහා කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න යන්න එපා. ඒ නිසා කවුරු සිය දිවි නසා ගත්තත් එයා මැරෙන මොහොත දක්වා වහ ටික බොන්නේ කැමැත්තෙන්. නමුත් වහ බීලා මැරෙන්නේ නැති වෙනකොට ඉස්පිරිතාලේ ගිහිල්ලා ඇඟිල්ලට කට දාලා වමනේ කරනකොට, බෙහෙත් දීලා වමනේ කරනකොට එයාම දුක් වෙනවා. එයි මං වහබිව්වේ කියන කාරණේ කියලා දැක්ක. ඒ නිසා මේක ක්ෂණිකව ඇති වෙන ආවේගයක්. ඒ ආවේගය සකස් වෙන්නේ අපේ බලවත් අකුසල් නිසාමයි. ඒ නිසා එවැනි බලවත් අකුසල් නිසා එවැනි චිත්ත ආවේගයන් සකස් වෙනකොට අනිවාර්යෙන්ම අපි දකින්න ඕනේ මේක අකුසලයක්, මේ අකුසලය කුසලයෙන් තුලින් යටපත් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් එක ප්‍රශ්නයක් නිසා දිවිනසා ගත්තොත් කල්ප ගානක් ගිනි නිරයේ ගින්දරත් එක්ක පිච්චි පිච්චි අපිට දුක් විඳින්න වෙනවා. දෙක මහත්තෙක් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා, ස්වාමීන් වහන්ස මගේ මුළු ජීවිතේම ලෙඩ, මට මුළු ජීවිතේම ලෙඩක්, කොච්චර බෙහෙත් බිව්වත් හරියන්නේ නැහැ, කොච්චර බෙහෙත් දැම්මන් තුන් පාරක් දිවිනසා ගන්න ගියා කිව්වා. බිච්චියට ඔළුව ගහලා කිව්වා දිවිනසා ගන්න යන්න, මට මේ වේදනාව ආපුවම එච්චර ඉන්න බෑ කිව්වා. ඉතින් දෙකිල දැන් මෙතන ඇවිල්ලා මෙතනත් ඉන්න බෑ, යා දඟල්න එහාටයි මෙහාටයි. මං කිව්වා, පුතේ මං ගිනි කූරක් අරගෙන ගිනි පෙට්ටියට ගහලා ඔබේ මේ ඇඟිල්ල මෙහෙම කරලා ඇල්ලුවොත් ඔබ මොකද වෙන්නේ? සයිනස පිච්චෙනවා කිව්වා. ඒ පිච්චෙන පිච්චීමද ඔබට වැඩියම වේදනාව ඔබේ ශරීරයේ තියෙන වේදනාවද කියලා. එයා කිව්වා, නෑ සයිනස, මේ පුච්චෙනකොට ඊට වැඩිය වේදනයි කියලා. එහෙනම් මං කිව්වා, ඔබේ ශරීරයේ තියෙන රෝගීභාවය නිසා ඔබ දිවිනසා ගත්තොත් ඔබ පිච්චෙන්නේ ගිනි කූරෙන් පුච්චෙන පිච්චිල්ල නෙමෙයි. නිරයේ ගින්දර කියන්නේ මෙවැනි ප්‍රභාෂර වූ ගිනි ජාලාවක් නිරයේ තියෙන්නේ. ඔබ හිතනවා නම් මේ ගින්දරෙන් මම මේ ගිනි කූරල්ලන පුච්චන වේදනාව ඔබේ ශරීර වේදනාවට වඩා වැඩි කියලා. එහෙනම් ඔබ ওই ශරීර වේදනාව නිසා ඔయిత වඩා කෝටි ගුණයක් විශාල වේදනාවක් අයිති කරගන්නයි යන්නේ. ඒ නිසා ඔබ අඩු වේදනාව උදෙසා වැඩි වේදනාවක් අත් කරගන්නයි යන්නේ. එනිසා ඔය සිය විදියන අසා ගන්න කියන අදහස ඔතනින් අත්හැරලා දාන්න. ඔය අදහස වැඩෙන තාක්කල් ඔබ තුල අකුසලයන් සකස් වෙන්නේ. ඒ අකුසලයන් නිසා තව තව අකුසල් විපාකයන් වැඩි වෙනවා මිසක් කවදාකවත් ඔබ සිඳන දිශාවට යන්නේ නැහැ. එහෙනම් සිය දිවි නසා ගන්නවා කියන්නේ නෝනර මම මුලින් කිව්වා වගේ ජීවිතයේ මරණයට දැමීමක් නෙමෙයි. තේරෙනවද? ඒ ධර්මයේ උදෙසා ජීවිතයේ මරණයට දැමීම කියන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සියල්ලෙන් තොරව යා ජීවිතයේ මරණයට දාන. සියදිවි නසා ගන්න කෙනා ජීවිතේ මරණයට දාන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තුල සිත ඔද්දල් කරගෙනයි ජීවිතේ මරණයට දාන්නේ. ඒ නිසා සියදිවි නසා ගන්න කිසිම කෙනෙක් නොනා සතර අපායන් විදුන කෙනෙක් ගැන අපි නම් අහලා නැහැ, අපි නම් දැකලා නැහැ. ඉගෙන ඔබ සියදිවි නසා ගන්නවා නම් ඔබ එක ප්‍රශ්නයක් උදෙසා ප්‍රශ්න ලක්ෂ ගාණක් නිර්මාණය කරගත්ත කෙනෙක් වෙනවා. මේ අවුරුදු 60 ඉවසන්න බැරිකම නිසා කල්ප ගානක නිරේ දුකකට වැටුණු අවාසනාවන්තෙක් වෙනවා නෝන.
ගරු ස්වාමීන් වහන්ස, මෙය මා අසා තිබෙන කාරණයක්. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න කැමැතියි. ගබ්සාවකින් අනතුරුව කලල රූපේ නිවත්ව යන විඥාණය තම මව සමග වෛරෙන් පසුවනවද? මවගේ සිරුරට ඇතුළු වී රුධිරය උරාබුනවද?
නෑ නෑ නෑ, ඒ කලල රූපෙන් නෝන එහෙම බලවත් චේතනාව සකස් වෙන විදිහක් නෑ. එහෙම දෙයක් වෙන්න බෑ. ඒ ලේ උරාබුනවා කියන කාරණේ වෙන කතාවක් නෝන. දැන් අපේ මේ ලෝකේ අපි දන්නේ තිරිසන් ලෝකේ තියෙනවා කියලානේ. මේ තිරිසන් ලෝකේ නෝන තියෙනවා මේ භූත තිරිසන් ලෝකෙකුත්. තේරෙනවද? මේ අපි දන්නේ මේ තිරිසන් ලෝකෙනේ. අපේ මනුෂ්‍ය ලෝකයක් තියෙනවා. ඒ මනුෂ්‍ය ලෝකෙම ප්‍රේත ලෝකෙකුත් තියෙනවානේ. ඒ වගේ මේ තිරිසන් ලෝකේ ආශ්‍රිතව නෝන භූත තිරිසන් ලෝකයක් තියෙනවා. ඒක අපේ මේ මස් ඇහැට පේන්නේ කවදාද සමාධියෙන් තමයි දකින්න ඕන. ඒ භූත තිරිසන් ලෝකේ භූතහලී, භූතහරක්, භූතේලුව, භූතමුව, භූතකුකුලෝ, භූතමදුරුව, භූතමකුලෝ, භූතතලුගොයි මේ සෑම සතෙක්ම ඉන්නවා. භූතමාලුත් ඉන්නවා. දැන් අපි දන්න සාමින්වංශයේ කෙනෙක් එක්තරා කුටියක වැඩ ඉන්නකොට මුහුදාශ්‍රිතව කුටියක යාට මේ අඩි 7ක් විතර සද්දන්ත යක්ෂයෙක් දැర్శණය වෙනවා. ඒ යක්ෂයා මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක්. දැන් යක්ෂයන්ගේ කොටස් දෙකක් ඉන්නවා. සම්මයා දෘෂ්ටික යක්ෂයෝ කියලා එක කොටසක් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ කියලා එක කොටසක් ඉන්නවා. මේ සම්මයා දෘෂ්ටික යක්ෂයෝ කියන්නේ නෝනා පිනට කැමති අය. මේගොල්ලෝ මේ සතර වරන් දෙයියන්ගෙන් වරන් ගත්ත බලවත් අය. මේ සම්මයා දෘෂ්ටික යක්ෂයා කියන්නේ නෝනා මේ හඳ ශක්තිමත් කෙනෙක්. ඔය මයික් ටයිසන්ලා වගේ ශක්තිමත් ශරීර තියෙන මේ නලල් පට පළඳපු මේ අත්වලට වලලු දාපු පිරිවර 10 ගානක් ඉන්න ශක්තිමත් අය. ඒගොල්ලෝ සම්මයා දෘෂ්ටික යක්ෂයෝ. ඒගොල්ලෝ පිනට කැමති. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝත් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ කියන්නේ නෝනා මේ ඇස් එළියට පැනලා බඩ නෙරලා කොහොමද යක්ෂයා කළු පාටයි. ඒ යක්ෂයාගේ වර්ණය කළුයි. මේ බඩ එළියට නෙරලා මේ දකින්න අප්‍රසන්නයි. දල් ඇවිල්ලා ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ. දැන් මේ ස්වාමීන් වහන්සේට මේ මුහුදාශ්‍රිත කුටියේදී දක්ෂණය වෙන්නේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක්. මේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයා ළඟ හරක්කොළු 8ක් විතර තියෙනවා. හරක්කොළු. නමුත් මේ හරක්කොළු මේ අපේ හරක් වගේ විශාල හරක්කොළු නෙමෙයි, ඊට වඩා පොඩි. එතකොට එයාගේ ඉස්සරහා තියෙනවා නෝන මේ මාළු අට්ටියක්. මාළු එක මාළුවෙක් මම හිතන්නේ මීටර් 30ක් විතර ලොකුයි. ඒ මාළුව තුනට කපලා මෙහෙම තුනට නවල තමයි මේ අට්ටිය තියෙන්නේ. මෙයා මේ හරක් 7 දෙනෙක් කාලා. එතකොට මේ හරක්කෝ මාළුවෝ නෝන මේ අපේ තිරිසන් ලෝකේ ඉන්න හරක් මාළු නෙමෙයි. මේ භූත මාළු, භූත හරක්. තේරෙනයි? දැන් ඔය හරක් රැළක හරින්න හරක් මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ රුකුල්ලෝ, හරක්, ඌරෝ, එළුවෝ වගේ කුලවල් වල සත්තු ඉන්නවනේ, ඒගොල්ලෝ එකම ජීවිතේ අවුරුදු 500ක් විතර එකම කුලේ ඉපදෙනවා කියලා. මොකද කුකුලා මැරෙන වෙලාවට කුකුල් රැළමයි උපාදානය වෙන්නේ. හරකා මැරෙන වෙලාවට හරක් රැළමයි උපාදානය වෙන්නේ. ඒ නිසා එකම කුලේ 500 වතාවක් විතර ඉපදෙනවා කියනවා. ඉතින් දැන් මෙහෙම වුණාම එක්කෝ තිරිසන් කුලේ ඉපදෙනවා, තිරිසන් කුලේ ඉපදෙන්න පින තිබ්බේ නැත්නම් භූත තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. දැන් අර මිත්‍යා දෘෂ්ටි යක්ෂයා මේ භූත තිරිසන් ලෝකේ තිරිසන් සත්තු මරාගෙන තමයි කන්නේ. දැන් අපේ මිනිස්සු මේ මනුස්ස ලෝකේ ඉන්න තිරිසන් සත්තු මරාගෙන කනවනේ. ඒ වගේ යා මරාගෙන කන්නේ භූත ලෝකේ ඉන්න තිරිසන් සත්තු. භූත ලෝකේ ඉන්න තිරිසන් සත්තු යා මරාගෙන කනවා. ඒ වගේ මේ භූත තිරිසන් ලෝකයක් මේ මනුස්ස ලෝකේ ආශ්‍රිතව තියෙනවා නෝන. ඒ භූත තිරිසන් ලෝකයේ භූත මදුරුවෝ ඉන්නවා, භූත මකුළුවෝ ඉන්නවා, භූත තලගොයි වගේ අය ඉන්නවා. ඒ භූත මකුළුවෙකුට භූත මදුරුවෙකුට ඕනනම් අපේ ශරීරය ඇතුළට රිංගන්න පුළුවන්. අපේ ශරීරය ඇතුළට රිංගන්න පුළුවන්. ඒක බැරි කමක් නැහැ. නමුත් අපි තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් සීලෙන් දුර්වල නම් එවැනි දේවල් අපේ ජීවිතයට එන්න පුළුවන්. තේනේ භූත සත්තු. එහෙම නැත්නම් අර මව් කුසේදී මැරෙන දරුවා ගබ්සාව නිසා මේක බඩ ඇතුළෙම ඉපදෙනවා කියන කාරණයක් නම් ඒක වෙන්න බෑ නෝන. එයාට එහෙම ශක්තිමත් කුසල කුසල් චිත්තයක් සකස් වෙන්නේ නැහැ. ඒ කල්ල රූපෙට එහෙම සකස් වෙන විදිහක් නැහැ. ඒක සකස් වෙන්නේ
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ බොහෝ විට අපිට කියන කාරණයක් තමයි පින්කම් කරන විට සුදු අතින් සැරසෙන්නට කියලා. මේ පිළිබඳව අපිට පැහැදිලි කරොත්.
නෑ දරුවෝ, ඉතින් විහාරස්ථානයකට යනකොට සංඝයා මුණ ගැහෙන්න යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා පින්කමක් කරද්දී, දැන් දානයක් පූජා කරද්දී හෝ පින්කමක් කරද්දී හෝ ඊට අදාළ මේ ධර්මයන් දේශනා කරනවානේ. සද්ධාව තියෙන්න ඕනේ, ගෞරවය තියෙන්න ඕනේ, කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ, සියතින් සකසා දුන් දෙයින් දන් දෙන්න ඕනේ, ප්‍රණීතව දන් දෙන්න ඕනේ. ඒව දුන්නොත් තමයි අපිට ඒ ආනිසංස. ඉතින් ඒ වගේ විහාරස්ථානයකට යනකොට නෝන අනිවාර්යයෙන්ම අපි ඊට සුදුසු ඇඳුමින් පැළඳුමින් සැකසিলা වියන්න ඕනේ. ඉතින් ඒක අපේ හිතෙත් අපිට අර ධර්මානුකූල සිතුවිලි සකස් කරගන්න සකස් වෙනවා. කාමයන්ගෙන් බැහැර වෙනවා. මොකද පන්සලට යන්නේ අපි කාමයන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න. ඉතින් කාමයන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා නම් ඊට අදාළ පරිසරයක්, ඊට අදාළ චරිත ලක්ෂණ තමයි අපේ ජීවිතය තුලින් දකින්න ඕනේ. මොකද පන්සලේ ඉන්න විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ස්වාමීන් වහන්සේලා ඔක්කොම රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලාත් නෙමෙයිනේ නේද? සමහරව සෝවාන් වෙච්ච ස්වාමීන් වහන්සේලාත් නෙමෙයිනේ. ඉතින් ඒගොල්ලන් තුලත් අපි අනවශ්‍ය ආකාරයෙන් ඇඳුම් මඳිනවා නම්, අපි අනවශ්‍ය ආකාරයෙන් රූපේ උපනම් ගන්න පෙන්නනවා නම් ඒගොල්ලන් තුලත් කෙලෙස් ධර්මයන් සකස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම දෙයක්ම දැකලා තමයි සද්ධාව, ගෞරවය කියන කාරණා තුල ඉඳගෙන අපි ධර්මයට අදාළ තැන් ඇසුරු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අපි දක්ෂ නැත්නම් අපි බණක් අහන්න යන තැනදී හරි පන්සල යන තැනදී හරි ඊට සූසු ඇඳුමක් ඇඳන් යන්න. ඒ කියන්නේ ඕන අපිට ඒ කවදාකවත් අහන්න යන ධර්මයෙන් ගිය පින්කමෙන් කවදාකවත් ප්‍රතිඵලයක් ගන්න බැහැ. මොකද සද්ධාවයි මුල් වෙන්නේ, ගරුත්වයයි මුල් වෙන්නේ. සද්ධාවයි ගරුත්වයයි බැහැර කරලා ලබන්න යන කිසිම දෙයකින් අපිට ඵලයක් ලබන්න බැහැ. එහෙනම් අපිට පන්සලට යනවා කියනකොටම තමා තුළ සකස් වෙනවා නම් මම පිරිසිදු වෙලා සුදු ඇඳුමක් අඳිනවා කියන තැන දින්න ඕන. සද්ධාව ගෞරවය කියන තැන ඔබ සකස් වුණා. නෑ පන්සලට ප්‍රශ්නයක් නෑ, මම මෙහෙම යනවා කියන තැන සද්ධාව ගෞරවයෙන් බැහැර වුණා. ඊට අදාළව කිසිම ධර්මයක් ඊළඟට ඔබ තුළ වැඩෙන්නේ නැහැ. එහෙනම් කොයි කාරණේ කරන්න ගියත් සද්ධාවත් ගරුත්වයක් තමයි තෙරුවන් කෙරේ. එනිසා ඊට අදාළව නෝන අපි මේ කටයුතු සකස් කරගන්නවා.
කරු ස්වාමීන් වහන්ස, තමන් තුළ තිබෙන පෙරභවයේ කුසලතාවයන් හඳුනා ගැනීමට තමා දක්ෂ විය යුතු බව ඔබ වහන්සේ බොහෝ විට දේශනා කරනවා, මතක් කරනවා. කෙනෙක් තමන්ගේ දක්ෂතාවයන් ඒ ආකාරයට මතු කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්ස?
මෙහෙමයි නෝනා, අපිට මේ ධර්ම මාර්ගය දැන් මගේ ජීවිතේ මන් ධර්මයෙන් එක දශමයක හරි ඵලයක් ලැබලා තියෙනවා නම් ඒ ලැබුවේ මේ ජීවිතේ දේවල් වලින් නෙමෙයි. මේ ජීවිතේ දේවල් බලපෑවා. නමුත් මං ඒ ශක්තිය ලබාගත්තේ මේ ජීවිතෙන් නෙමෙයි. මොකද අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපේ ශක්තිය අපි ලබලා ගන්නේ මන් දහම් පාසල් ගියා කියන තැනේ, නැත්නම් මන් පින්කමක් කළා දන් දුන්නා කියන තැනේ. මේවයින් නෝනා අපිට නිවන් මාර්ගයට අදාළ ශක්තිමත් තැනක් මතු කරගන්න බැහැ. තේරෙනවද? එනිසා දැන් බුදුරයන් වහන්සේගේ කාලේ බුදුරයන් වහන්සේ වල චුල්ලපන්තක හාමුදුරන්ට වේවා, අඟුලිමාල හාමුදුරන්ට වේවා, අර සම්ති සැමතිවරයාට වේවා, බාහ්‍ය දාරුචරියට වේවා, මේ හැමතෙම කමටහන් දෙන්නේ අතීතයේ ශක්තිමත් තැනක් මතු කරගෙන. දැන් චුල්ලපන්තක හාමුදුරෝ මාස 4ක් ගාථාපදයක් පාඩම් කරන්න බෑ එයාට. එයාගේ අයියා හාමුදුරෝ කියනවා එයා යන්න පන්සලෙන් කියලා. ඔයාලට මේක පාඩම් කරගන්න බෑනේ, ඔයාලට පැවිද්ද ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මේ අනකොට චුල්ලපන්තක හාමුදුරෝ දැන් ගෙදර යනවා සිවුරු අරින්න කියලා. බුදුරයන් වහන්සේ මේක දකිනවා. උන්වහන්සේ මග කුටිය ළඟ බලා ඉඳලා චුල්ලපන්තකව නවත්තහලන චුල්ලපන්තකව කොහෙද මේ යන්නේ කියලා. ඒක වෙන මාට ගෙදර යන්න කිව්වා සිවුරු අරින්න මං ගෙදර යනවා කියලා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ චුල්ලපන්තක ඔබ පැවිදුනේ කවුරුන් උදෙසාද? චුල්ලපන්ත කියනවා බුදුරයන් වහන්සේ උදෙසා පැවිදුනේ. එහෙනම් මං උදෙසා ඔබ පැවිදුණා නම් කවුරුත් කිව්වට ඔබ ගෙදර යන්නේ මොකද? ඒක ඔබ යන්න ඕනේ නැහැ. මෙතන වාඩි වෙන්න කියලා අර සුදු රෙදි කඩක් දෙනවා යාට මේකේ පිළිකුල් භාවයේ දකිමින් කිලුට වෙන ස්වභාවයේ දකිමින් ඉන්න කියලා. මෙයා මේක දකිමින් ඉද්දී උබතෝභාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. සියලු ප්‍රාතිහාරයන් සහිත රහතන් වහන්සේ කෙනෙක්. ඒතර බලන්න ගාථා පද හතරක් පාඩම් කරගන්න බැරි ශක්තියක් නොතිබ්බ දරුවා බුදුරජාණන් වහන්සේ එක මොහොතින් උතුම් අරිහත් භාවයට පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ උත්තරීතර මතු කරගත්තේ නෝනා උන්වහන්සේගේ තිබුණා වූ ප්‍රඥාවේ ශක්තිය. උන්වහන්සේ දිවසින් පූර්වේ නිවාසානුඥානෙද හිත යොමු කරලා බැලුවා චුල්ලපන්තක නතර කරලා තියෙන ශක්තිමත් පැන මොකද්ද කියලා. ඒතර උන්වහන්සේ දකිනවා මේ චුල්ලපන්තක පෙර සාසනයක රජ කෙනෙක් වෙලා හිටියා. මේ රජුරෝ දැන් ඇතා පිටින් යනවා වීදි සංචාරේ. මහා දවල් අවකාශයේ දාඩිය දාලා මේ රජුරෝ සුදු ලේන්සු අතට අරගෙන මෙහෙම කළ පිහිදානවා. පිහිදාලා බලනකොට මේ ලේන්සු කළු වෙලා. ඒ කළු වෙච්ච තැනදී අනිත්‍ය සංඥාව යාට වැදෙනවා. ඒ අනිත්‍ය සංඥාව තමයි බුදුරජාණන් වහන්සේ සුදු රෙදි කඩක් දීලා චුල්ලපන්තකෙන් මතු කරලා ගන්නේ නෝන. ඒ වගේ බුදුරජාණන් වහන්සේලාට විතරයි මේ ශක්තිය තියෙන්නේ. වර්තමානයේ කාටවත් ඒ ශක්තියක් නැහැ නෝන. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා හැම වෙලාවෙම ශක්තිමත් තැනකින් කුසලයේ මතු කරලා ගන්න. ඒ වගේ අපේ ජීවිතේ අපි යද්දි අපි හැම වෙලාවෙම අපේ ජීවිතේ ශක්තිමත් තැනකින් මේ ධර්ම මාර්ගයේ මතු කරලා ගන්න ඕනම වෙන. ඒක මතු කරලා දෙන්නේ සද්ධා විසින්. සද්ධාව සකස් වෙනකන් අපිට ඒක මතු කරලා ගන්න බෑ. මොකද අපි සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කරගෙන ආවන ඕන. ඒ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී ඔබතුමිය මේ මොහොතේ මගෙන් බණ අහනවා වගේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකින් බණ අහලා තියෙනවා. රහතන් වහන්සේලා කෝටි ගානකින් ඔබ බණ අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට ඔබ පූජා කළ දින ආහාර එක පිටක් කළොත් ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් ඒසා ශක්තිමත් කුසල් අපි කළා තියෙනවා. ඒ වගේම අපි සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පැවිදි උපසම්පදාව ලැබලා ඔබ භික්ෂුණී ශාසනයේ පැවිදි වෙලා මම භික්ෂු ශාසනයේ පැවිදි වෙලා අවුරුදු දසදහස් ගණන් ඉඳලා තියෙනවා. මොකද සමහර ශාසන අවුරුදු 50000ක් දිගයි. සමහර ශාසන අවුරුදු 40000ක් දිගයි. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20000ක් දිගයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ 15 වෙනි ශාසනය අවුරුදු 80000ක් දිගයි. මෙවැනි දීර්ඝ ශාසනවල මෙවැනි 15 වුණා වූ ලක්ෂ ගණක් වූ ශාසනවල ඔබත් මමත් පැවිදි උපසම්පදාව ලැබලා අවුරුදු දසදහස් ගණන් ඉඳලා තියෙනවා. අපි සංසාරේ පැවිදි වෙන්න ඇඳා වූ කහපාට චීවර එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි සංසාරේ මේ ආවා වූ දීර්ඝ බව ගමනේදී සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියනවා. එහෙනම් ඒසා ශක්තිමත් තැන් අපේ සංසාරේ තියෙනවා නෝන. සමහර තැන් තියෙනවා ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහනවා. බුදුරජාණන් වහන්සේ බණපද තුනක් ඔබට කියනවා. හතරවෙනි බණපදේ කියන්න යනකොට මට දැන් පරක් වෙනවා කියලා ඔබ නැකිටලා ගිහිල්ලා තියෙනවා. නමුත් හතරවෙනි බණපදේ ඇහුවනම් ඔබ සෝවන් වෙනවා. එහෙනම් ඒසා ශක්තිමත් තැන් සංසාරේ අපේ තියෙනවා නෝන. එතකොට මේ සංසාරේ මේ ශක්තිමත් තැන් වලින් මතු කරලා ගත්තට පස්සේ පාරමී කියන මුලාවට අපි අහු වෙන්නේ නැහැ. මොකද වර්තමාන සමාජයේ පාරමී කියන මුලාවට අහු වෙච්ච ගොඩක් අය ඉන්නවා. මට පාරමී මදි කියන කාරණේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ කාටවත් පාරමී මදි කියලා කියන්නේ නැහැ. ඔබ පාරමී මදි නම් මේ උතුම් බුද්ධෝත්පාද කාලයක මේ උතුම් බෞද්ධ ජීවිතය මේ කල්යාණ මිත්‍රාශ්‍රය ඔබට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ජීවිතේ සද්ධාව ඔබට තියෙනවා නම් දෙවෙනුව වීරිය ඔබට තියෙනවා නම් තුන්වෙනුව හිරියොතප් ලැජ්ජාව බය ඔබට තියෙනවා නම් මේ ජීවිතේ ඔබට චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන් කියලා. එහෙනම් නෝනා අපි අර වගේ ශක්තිමත් තැනකින් මතු කරලා ගත්තොත් පමණයි අපිට මේ ජීවිතේ ශක්තිය මතු කරලා ගන්න වෙන්නේ. එහෙනම් මේ ජීවිතේදී මං දහම් පාසල් ගියා, පන්සල් ගියා, පින්කම කළා, කටින පින්කම කළා කියලා ඔතනින් මතු කරලා ගන්න තාක්කල් අපි තවත් ඍණාත්මක භාවයටමයි වැටෙන්නේ.
අතීත කුසල් මතු කර ගැනීමට තව තවත් කුසල කර්ම රැස් කළ යුතුයද ස්වාමීන් වහන්සේ?
කුසලෙන් තමයි මතු කරලා ගන්න ඕනේ. අතීත කුසල් මතු කරන්න ඕන කුසලයේ තුලින්. ඔබ මේ ජීවිතේ අකුසල් කරන්න කරන්න අකුසල් මතුවෙලා එනවා. ඔබ මේ ජීවිතේ කුසල් කරන්න කරන්න කුසලයේ මතුවෙලා එනවා. දැන් අපේ ජීවිතේ අතීතයේ තිබ්බ කුසල් ශක්තිය මතුකලේ කුමක් නිසාද? ගිහි කාලේ අපි කළා වූ පින්කම් නිසා. නෑ අපි මේවා බලාපොරොත්තු වෙලේ නෑ. නමුත් පින්කම් කරන්න 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 අයෝමේ ශක්තියක් අපි තුලින් මතුවෙලා එනකොට අපි කල්පනා කළේ මොකක්ද මේ මතුවෙන ශක්තිය කියලා. එහෙනම් මතුනේ මොකද්ද ශක්තිය? අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් වල අපේ ජීවිතවල අප්‍රමාණ කුසල් තියෙනවා විපාක නොදුන්න කුසල්. අපි හිතමු අපි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 20000ක් ශාසනේ. අවුරුදු 20000ක් අපි පින්කම් කරනවා. නමුත් සෝවාන් ඵලයටපත් උනේ නැහැ. මැරෙන වෙලාවේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල අපි සතර පායටයි වැටෙන්නේ. මැරෙන වෙලාවේ දේශය සකසලා සතර පායට වැටෙනවා. එහෙනම් සතර පායට වැටුණාට පස්සේ අර අවුරුදු 20000ක් කරපු පින්කම් වලට විපාක දෙන්න පුළුවන්ද? බැහැ. ඒ වගේ විපාක නොදුන්නා වූ අප්‍රමාණ කුසල් අපේ පිටිපස්සේ තියෙනවා. ඒ වගේමයි සමහරලාට අපි මුළු ජීවිතේම සිල්පද බිඳ ගන්නවා. අකුසල් කරනවා. නමුත් මැරෙන වෙලාවේ උපාදාන පත්‍යා බව කියන ධර්මතාවය තුල කුසල් හිතක් තමයි සකස් වෙන්නේ. අපි සුගතියකට යනවා. විපාක නොදුන් අකුසල් පිටිපස්සේ තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කුසලයේ තුලින් විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතු කළ දාන්න. අකුසල් කළොත් විපාක නොදුන්නා වූ අකුසල් ශක්තියයි මතු කළ දෙන්නේ.
ඔබ වහන්සේට බෙහෙවින්ම පින් ගරු ස්වාමීන් වහන්ස. රහතුන් වැඩිමගොස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේ අද මෙම විශේෂ දහම් සාකච්ඡාව සිරස FM පන්සිල් මලුව වෙනුවෙන්ම ඔබ වෙනුවෙන්ම ලබා දුන්නේ.